Honorable Nalaka Godaheva, you have 12 minutes.
Garu Mulasunaru de Mantritumani, Bumustuti Avastava Labadunata. Garu Mulasunaru de Mantritumani, Didas Dahaname de Pera, Aurdu Pahalakitra Kale Gatama, Lankawe, Nayabara, Itamatma, Vegim Vardene Vichikalia. Didas Pahe Mirate, Samasta Naitibi, Rupial, Billion, Didas Desia. Eka Didas Pahalavan, Rupial, Billion, Haddas Arsi Velatiba. දෙදස් දහනමය වෙන විට එක රුපියල් බිලියන 13,000 දක්වා වැඩි වෙලා තිබුණා. මේ වැඩිවීමට හේතුව තමයි එකක් මුලම කාලේ යුද්ධය ඊට පස්සේ සංවර්ධනය සඳහා විශාල වශයෙන් මුදල් වැය කිරීම පිටරටවලින් විවිධාකාරයෙන් ණය අරගෙන. නමුත් මේ ණයගත් ප්‍රමාණයට ප්‍රමාණාත්මකව රටේ සංවර්ධනය සිද්ධ වෙච්ච නැති නිසා ඒ ණය ගෙවා ගැනීමේ හැකියාව අපිට තිබුණේ නැහැ. විශේෂයෙන්ම 2019ට පෙර වසර 10ක පමණ කාලෙ දිහා බැලුවාම අපිට හැම අවුරුද්දකම වගේ තිබුණා මුලාසුනාර මන්ත්‍රීතුමනි අවුරුද්දකට ඩොලර් බිලියන 2ක විතර ගෙවුන් ශේෂයෙන් ගියා. විශේෂයෙන්ම අපි දැක්කා 2015 2019 කාලේ ඩොලර් බිලියන 12.05ක් කෙටි කාලීන වාණිජ ණය රජය විසින් ලබා ගන්නවා. මේ ගාන ගැලපෙනවා. එතකොට වෙච්ච ප්‍රශ්නේ තමයි මේ ණය ගත්තට මේ ගෙවුන් ශේෂයෙන්ගේ පියවා ගන්නට ඵලදායිතාව වැඩි කරගන්න කිසිම වැඩපිළිවෙලක් රජයට තිබුණේ නැහැ. විශේෂයෙන්ම 2015 2019 කාලේ අපි දන්නවා රටේ සංවර්ධන වේගය 5.2%ට වැඩි වෙච්ච ආකාරය. ඒතර 2019 ගෝඨාභය රාජපක්ෂ මහත්මයා බලයට එන 2019 අවසානයේ. එතකොට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පැහැදිලි තීන්දුවක් අරගෙන තිබුණා තවදුරටත් මේ විදේශ ණය ලබා ගන්නේ නැහැ කියලා. හැබැයි විදේශ ණය ලබා ගන්නේ නැත්නම් අර ගෙවුන් ශේෂයෙන්ගේ පියවන්නට ක්‍රමවේදයක්ත් තිබෙන්නට ඕනේ. එතුමාගේ දර්ශනය අනුව ඒ වෙලාවේ ඒකේ තරම් අමාරු දෙයක් වුණේ නැහැ. මොකද ඩොලර් බිලියන 2ක් පරතරේ පියවා ගන්නට සංචාරක ව්‍යාපාරයෙන් ඒ වෙන විට ඩොලර් බිලියන 4ක් පමණ එමින් සිටියා. ඒක තව ඩොලර් බිලියන 5කට පමණ ගෙනිච්චා නම් ඒ වගේම අපනයනයන්ගෙන් එමින් තිබිච්ච ඩොලර් බිලියන 11 විතර ප්‍රමාණය ඩොලර් බිලියන 12ට විතර ගෙනිච්චා නම් මේ ගෙවුන් ශේෂයේ පියවා ගන්නට තිබුණා. නැත්නම් අපි හැමෝම දන්නවා 2020-21 කාලේ කිසි කෙනෙක් අපේක්ෂා කරේ නැති ආකාරයට COVID-19 ප්‍රශ්නය විල්ල මේ සියලු බලාපොරොත්තු කඩ වෙච්ච ආකාරය. එක පැත්තකින් සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම වසරකට ඩොලර් බිලියන 4 ඉඳන් ඩොලර් බිලියනකට වඩා අඩු ප්‍රමාණයට කඩාවැටුණා. අපනයනය වර්ධනය කරගන්න බැරි වුණා. ප්‍රශ්න රාශියක් ඇති වුණා. ඒ අවසාන ප්‍රතිඵලය වුණේ ගෙවුන් ශේෂයේ පියවනව වෙනුවට ගෙවුන් ශේෂයේ 20-21 වසරවල ඩොලර් බිලියන 10කට විතර ඉහළ ගියා. ඒතර මේ ඩොලර් බිලියන 10 පියවා ගැනීම සඳහා සිද්ධ වුණා ඒ වෙලාවේ රටේ තිබිච්ච සංචිත පාවිච්චි කරන්න. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා බලයට එනකොට රටේ සංචිත තිබුණා ඩොලර් බිලියන 7.2ක් පමණ. මේ සම්පූර්ණ ප්‍රමාණය වැය වෙලා ගියා මේ ගෙවුන් ශේෂයෙන්ගේ පියවා ගන්නට. 2022 මුල කාලේ වෙන විට ලොකු අර්බුදයක් එන්න පටන් ගත්තා. දැන් අපිට ණය ගෙවන්නට තිබෙනවා, ණය ගෙවන්නට සල්ලි නැහැ. දැන් 2020 මාර්තු මාසෙ වෙන විට තිබිච්ච තත්ත්වය එක තමයි. ඒ වෙලාවේ ඩොලර් බිලියන 500ක් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර ගෙවන්න තිබුණා. රජය කොහොම හරි ඒක ගෙව්වා. ඊට පස්සේ අප්‍රේල් මාසේ අපි දන්නවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එතුමාගේ ආර්ථික කළමනාකරණ කණ්ඩායම වෙනස් කරා. අලුත් මුදල් ඇමතිවරයෙක් ගෙනාවා, අලුත් මහ බැංකු අධිපතිවරයෙක් ගෙනාවා, අලුත් භාණ්ඩාගාර ලේකම් කෙනෙක් ගෙනාවා. මේ අය අපූරු තීරණයක් ගත්තා. ඒ තීරණය තමයි 2022 අප්‍රේල් මාසේ ඔවුන් ලොවට කිව්වා අපිට තවදුරටත් ණය ගෙවන්න හැකියාවක් නැහැ කියලා රට බංකොලොත් කියලා. They use the word soft default but there's no such term in economics. Soft default means default. In sound බංකොලොත් කියලා කිව්වා. මෙන්න මේ කාරණේ පොඩ්ඩක් මුලාසුනට මන්ත්‍රීතුමනි මම කියන්නට ඕනේ මෙන්න මෙතන තිබිච්ච වැරද්ද මොකද්ද කියලා. ඒ වෙලාවේ ඔවුන්ට ගෙවන්න තිබුණේ ඩොලර් බිලියන 78ක් විතර වගේ පොඩි ප්‍රමාණයක්. ඊට තාම සුමාසිකට පස්සේ තව ප්‍රමාණයක් ඩොලර් බිලියන 200ක් කියලා කියමුකෝ. එතකොට ඩොලර් බිලියන 200ක් ගෙවන්නට බැහැ කියලා ඔවුන් මුළු ලෝකෙටම කිව්වා අපි කිසිම ණයක් ගෙවන්නේ නැහැ කියලා. මොකද මේ ඩොලර් බිලියන 78 චීනට ගෙවන්න තිබිච්ච ද්විපාර්ශ්වික ණයක්. චීන කමර්ෂියල් බැංකෙට ගෙවන්න තිබිච්ච ණයක්. ඒතර අපිට අවස්ථාවක් තිබුණ නැද්ද චීනට ගිහලා මේක කතා කරන්න? මේකට විසඳුමක් හොයාගන්නට? ඒ වෙලාවේ චීනේ පොරොන්දුලා හිටියා අපිට තව මාස 2-3ක් ඇතුළත ඩොලර් බිලියනක් කෑෂ් වලින් දෙනවා, ඩොලර් බිලියන 1.5ක් ණය හුමාරුවක් ඉදිරියට ලබා දෙනවා කියලා. ඉතින් ඒව කතා කරගන්නේ නැතුව ගිහිල්ලා ඒ වෙලාවේ අපි කපාටම කියනවා අර අපිට ණය ගෙවන්න දෙන සියලු දෙනාටම අපි ණය ගෙවන්නේ නැහැ කියලා. ඒක නිසා මොකද වුනේ? අපි පිළිබඳ තිබෙන විශ්වාසය සම්පූර්ණයෙන්ම අපේ ණය හිමියන් තුල නැති වෙලා ගියා. අපිට මොනම ආකාරයකටවත් ණයක් ලබා ගන්නට බැරි තත්ත්වයක් ඇති වුණා. මෙන්න මේ තත්ත්වයකට තමයි වැටිච්චවලෙන් ගොඩේනට අපිට සිද්ධ වනේ IMF වලට යන්න. මෙන්න මෙතනත් අපි මතක් කරන්න ඕන කාරණාවක් මේ රටේ සමහර ඉතින් ඉන්නවා මේ IMF වලට ගියේ රනිල් වික්‍රමසිංහ මහත්මයා කියලා. රනිල් වික්‍රමසිංහ මහත්මයා නෙවෙයි IMF වලට ගියේ. IMF යන තීන්දුව ගත්තේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා. අලි සබ්‍රි මහත්මයා තමයි ඉස්සෙල්ලම මේ ගිහිල්ලා වොෂින්ටන් වලට ගිහිල්ලා මේ ගැන කතා කරේ. ඒ වගේම IMF වලත් එක්ක සාකච්ඡා කරන්න ක්ලිෆර්ඩ් මුල්‍ය උපදේශකවරු, නීති උපදේශකවරු මේ සියලු දෙනා පත් කරේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා. මේ ප්‍රොසෙස් එක පටන් ගන්න තිබුණේ රනිල් වික්‍රමසිංහ මහත්මයා ආවට පස්සේ. එතුමාගේ ආර්ථික කල්පනා කරන කණ්ඩායමත් එක්ක එතුමා කරපු දේ තමයි he gave a blanket check for these people to go and accept anything that IMF says. IMF එක කියන ඕන දේ අභාර ගන්න කිව්වා. ඉතින් ඒ විදිහට negotiate කරන්න හරි ලේසිනේ. ගිහිල්ලා negotiation එකකට නෑනේ. කියන්නේ මොනවද කියන දේ පිළිගන්නවා. දාන කොන්දේසි ඔක්කොම පිළි අරගෙන අවිල කියනවා අපි IMF ඇත් එක සාර්ථක සාකච්ඡා වටයකින් පස්සේ දැන් ඔන්න IMF ණය ලැබෙනවා කියලා. දැන් මොකද්ද මේකලෝ මේ එකඟ වෙලා අවිල තියෙන කාරණේ? මේකලෝ එකඟ වෙලා අවිල තියෙනවා IMF එකෙන් අපිට දෙනවා ඩොලර් බිලියන 2.9 කියන නැත්නම් ඩොලර් බිලියන 3ක ණයක්. ඊට අමතර IMF එක කියනවා ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් තව ඩොලර් 3.75ක ණයක් ගන්න කියලා. එතකොට ඩොලර් බිලියන 6.75යි. මේක තමයි අපිට ලැබෙන දේ. ඉතුරු අවුරුදු 5ක කාලය තුළ මේ ඉමීඩියට් ලැබෙන්නේ අවුරුදු 5ක කාලය තුළ ලැබෙන්නේ. හැබැයි ඒත් සමගම අපිට තියෙන ප්‍රශ්නේ මොකද්ද? මේ අවුරුදු 5 ඇතුළත මේ ඩොලර් බිලියන 6.75 අපිට ඇතිද අඩුම ගානේ තියෙන ණයටවත් ගෙවන්නට? කරු මුලා සුනාරොඩ මන්ත්‍රීතුමනි අපිට තිබෙනවා ඉතුරු අවුරුදු 5 ඇතුළත ඩොලර් බිලියන 29.5ක් ණය ගෙවන්නට. මේ සමස්ත ණය ප්‍රමාණය නෙවෙයි. අපේ සමස්ත ණය ප්‍රමාණය මේ වෙලාවේ ඩොලර් බිලියන 46ක්. ඒ ඩොලර් බිලියන 46න් ඩොලර් බිලියන 29.5ක් ගෙවන්නට ඕනේ ඉතුරු අවුරුදු 5 තුළ 2023 සිට 2027 කාලය දක්වා. ඒ සඳහා මේ අය කරන යෝජනාව මොකද්ද? මේ යෝජනාවක් කරනවා මේ ඩොලර් බිලියන 29.5න් ඩොලර් බිලියන 16.8ක් ඩොලර් බිලියන 17ක් වගේ ප්‍රමාණයක් කපා අරින්නට ණය හිමියන් එකඟ කරගන්නට කියලා. දැන් මේ IMF යුසුම අපි මේ සාකච්ඡා කරන වෙලෙත් අන්නේ යෝජනාව පමණයි මේසෙ උඩ තියෙන්නේ. මේකට කිසිම කෙනෙක් එකඟ වෙලා නැහැ. මේ ණය කපා අරින්න කිසිම කෙනෙක් එකඟ වෙලා නැහැ. අද ජනාධිපතිතුමා ඇවිල්ලා ගියා තව තීන්දුව ඉස්සරහට ගන්න තියෙනවා කියලා. ඒ නිසා මේ අපි අප්පුඩි ගැව්වට රතිඤ්ඤ ගැව්වට දැම්මට කිසිම කෙනෙක් එකඟ වෙලා නැහැ මේ ණය කපා අරින්නට. ඔබ හිතනද මේ ණය කපා අරයි කියලා? මේ නබක නායකපාරින්නේ දැනටම අපේ නායිමියෝ අපිට විරුද්ධව නඩු රාශියක් දාලා තිනවා ඇමරිකාවේ උසාවිවල. ඒ නඩුවක් අහන්න පටන් අරගෙන තියෙනවා. ඒගොල්ලෝ කියන්නේ එක කපාරින්නේ එකක වෙන්නේ නැහැ කියලා මොන මේත් වගේ සම්. ඒ නිසා මේ උපකල්පනේ අපිට මේ නායකපා හැරලා මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් කියන උපකල්පනේ 100%ක් නිවැරදි නෑ. ඊට වඩා බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඊට වඩා බරපතල ප්‍රශ්නේ තමයි ඩොලර් බිලියන 16.8ක් කියලා කියන්නේ මේ ගෙවන්න තියෙන ණය ප්‍රමාණය 132ක් වගේ ඉහළ ප්‍රතිශතයක්. තොර 132ක් අපි අපේ නායිමියන්ට කිව්වොත් කපහරින්න කියලා ඒ නායිමිය අපිට ආපහු ඇඟිලි දික් කළා කියනවා. ඇයි මම විතරක් නෑ කපහරින්නේ? උඹලගෙත් නෑ තියනවනේ. ඔයාලගෙත් දේශේ නෑ තියනවනේ. ඒකත් කපහරින්න කියලා. ඒක අනිවාර්යම කියනවා කියලා අපි දැනට මාසික දෙකක ඉඳන් මේ පාර්ලිමේන්තුවම කියනවා. අපි කියනකොට ආණ්ඩු පක්ෂය කියනවා නෑ නෑ දේශේ නෑ වලට අත තියන්නේ. මහා බැංකු අධිපතිතුමත් ඇවිල්ලා රූපවාහිනිය ඇවිල්ලා කියනවා දේශේ නෑ වලට අත තියන්නේ නෑ කියලා. ඔන්න දැන් ඇත්ත එළියට ඇවිල්ලා. අද බලලා මල්ලෙන් එළියට පැනලා අද ඉතාමත් පැහැදිලිව මහ බැංකුවේම තියෙන වාර්තා වලට අනුව අපිට පේනවා දේශීය ණය වලට අත තියන්නේ නැන්නේ. ඒතර දේශීය ණය කියලා කියන්නේ මොනවද? ට්‍රෙෂරි බිල්ස්, ට්‍රෙෂරි බොන්ඩ්ස්, බැංකුවලින් දාලා තියෙන සල්ලි, ආණ්ඩුවට දීලා තියෙන ණය, මේ සියල්ලම අර ප්‍රතිව්‍යුගතකරණයට ලක් වෙනවා කියන කාරණේ ඉතාමත්ම පැහැදිලි. අද ජනප්‍රවාහ කියන උසකට තාම මේ තීන්දුව කරන්නේ නැහැ කියලා. එහෙමනම් අපිට කියන්නේ අනික් ණය කපන්න තීන්දුව කරන්නේ නැහැ. විදේශ ණය කපනවා අනිවාර්යයෙන්ම දේශීය ණය කපන්න සිද්ධ වෙනවා. දේශීය ණය කපන්න සිද්ධ වෙන කාටද මුලාසුනාරොඩ මන්ත්‍රීතුමනි පහර වදින්නේ? කවුද මේ දේශීය ණය ආණ්ඩුවට දීලා තියෙන්නේ? මේ රටේ ජනතාව විශේෂයෙන්ම ට්‍රෙෂරි බිල්ස් වල කවුද සල්ලි දාලා තියෙන්නේ? ට්‍රෙෂරි බිල්ස් තියෙනවා.
මම තුමා ඔබතුමාට තව විනාඩි දෙකක කාලයක් තියෙනවා.
ට්‍රෙෂරි බිල්ස් තියෙනවා ට්‍රිලියන 4ක්. ට්‍රෙෂරි බොන්ඩ්ස් තියෙනවා ට්‍රිලියන 8ක්. විශාල ප්‍රමේ බිලියන නෙවෙයි ට්‍රිලියන මම කතා කරන්නේ. මේවා මේ රටේ ජනතාවගේ මුදල්. බැංකු වලින් තැන්පත් කරලා තියෙන්නේ, අර්ථසාධක අරමුණු වලින් තැන්පත් කරලා තියෙන්නේ, සේවා නියුක්ත භාරකාර අරමුණු වලින් තැන්පත් කරලා තියෙන්නේ, ඉතුරු කිරි බැංකු වලින් තැන්පත් කරලා තියෙන්නේ, මහ ජනතාවගේ මුදල්. අර්ථසාධක අරමුණු වලින් පමණක් 90% විතර තැන්පත් කරලා තියෙන්නේ මේ රජය සම රජයට ණය දෙලා තියෙන්නේ. ඒතොර මේවෙන් 30% කපන්න සිද්ධුද? මොකද්ද වෙන්නේ? ට්‍රිලියන 3.8ක් තියෙනවා අර්ථසාධක අරමුදලින් කරපු ආයෝජන රජය සමග ණයට දීලා තියෙනවා. එතකොට ට්‍රිලියන 3.8කින් 30% කපන්න පුළුවන් වුණොත්, කපන්න සිදු වුණොත් මේ රටේ අහිංසක ජනතාව, වැඩ කරන ජනතාව, ජීවිත කාලයක් හම්බ කරලා අන්තිමට ගෙදර යන බලන්ගින්න සල්ලි ටික නෙවිදට ඇති වෙන්නේ. මේ වගේ මහා බරපතල ප්‍රශ්න රාශියක් මෙතන තිබෙනවා. ඒ වගේම මේ සැලසුම හරහා අවසානයේ මොකද්ද අත්පත් කරගන්න දෙන්නේ? අර ජනාධිපතිතුමා බැවිලා කියනවා මෙතන. අවුරුදු 5කට පස්සේ අපි යන්නේ 103ක වර්ධනයට. එතුමම කියනවා 2027 වෙනකොට අපි යන්නේ 2019 හිටපු තැනට. ඉතින් මොකද්ද මේකට හේතුව? හේතුව අපි කිව්වා දිගින් දිගටම. අපි දිගින් දිගටම කියද්දී එතුමට සැලැස්මක් නැති එක හේතුව කියලා. එතුම ආයවැය ඉදිරිපත් කරනකොට රාජාසන කතා කරනකොට විවිධ ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කරනකොට මම මෙතන නැගිටලා කිව්වා ඔබතුමාට සැලැස්මක් නැහැ. මේ රට සංවර්ධනය කරන සැලැස්මක් නැහැ. ණය ගන්න සැලැස්ම විතරයි තියෙන්නේ. ජනතාව රවට්ටන සැලැස්ම විතරයි තියෙන්නේ. ඒකයි හේතුව. මේ වර්ධන වේගයෙන් ගිහිල්ලා කොහොමද රට සංවර්ධනය කරන්නේ? ගිය අවුරුද්දේ රටේ ආර්ථික සංකෝචන 8.7%කින් මේ අවුරුද්දේ එතුමාම මෙතන අද උදේ කිව්වා 3%කින් තවත් සංකෝචන වෙනවා කියලා. අද ඒ සංකෝචනීමේ ප්‍රතිඵල මොකද්ද? කර්මාන්ත ශාලා වැහිලා, ව්‍යාපාර වැහිලා, රැකියා නැති වෙලා, අපේ දරුවෝ, අපේ විද්වත්තු, අපේ හැම කෙනාම රට අතරල යන මොනතරම් විනාශයක්ද සිදුවලා තින්නේ. කරුණා කරලා මේකට සැලසුමක් ඉදිරිපත් කරන්න. අපිට ඇවිල්ලා දිගින් දිගටම කියන්න එපා මේ ණය ගැනීම ගැන. ණය ගැනීම ගැන අපේ අනුමැතිය ලබා දෙන්න පමණක් කතා කරන්න එපා. සැලසුම කියන්න. අපි හැමදාම කියන්නේ සැලසුම කියන්න කියලා. අපේ රටේ මිනිස්සු හිතන් ඉන්නවා මේ අපේ ගෑස් පෝලින් නැතිවලා තියෙන්නේ, තෙල් පෝලින් නැතිවලා තියෙන්නේ මේ IMF වෙන නිසා කියලා. මෙතුම ඇවිල්ලා කරපු වික්‍රමයන් නිසා කියලා. ලෝක වෙළඳ පොලේ තෙල් මිල 50%කින් අඩු වුණා.
අවසන් කරන්න. ඔබතුමාගේ කාලය අවසන් කෙටින් අවසන් කරන්න.
ගිය අවුරුද්දේ ජූලි මාසේ ඩොලර් බැරලයකට බිල ඩොලර් 110යි. අද 80ක් විතර වෙනවා. ඒ අඩු වෙච්ච අතම මේ පහුගිය කාලේ තෙල් බිල අඩු වෙනවා කියලා ආවේ. එතකොට පහුගිය කාලේ අපනයන කපලා දාලා මේ රට ආර්ථික සංකෝචනය කළා, පරිභෝජන අඩු කරපු නිසා තමයි ගෑස් පෝලින් නැතුනේ. ඉතින් මේ తాවකාලික හනිමුන්න පමණයි තිබෙන්නේ. යාරු මුලාසුරට බඳිතුමනි ඔබතුමාගේ කාලය අවසන් කරන නිසා මම කියනවා මේක හරියට ණයට සල්ලි අරගෙන හනිමුන්න ගියා වගේ වැඩක්. ආපහු ගෙදර ආපු දාට තමයි වැඩේ කෙලවෙන්නේ.
බොහොම ස්තුතියි. ඊළඟට ගරු සරත් වීරසේකර මහත්මයා ඔබතුමාට විනාඩි 15ක කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමනි,
අපේ ප්‍රේස් ගරු රෝහිණි කවිරත්න මන්ත්‍රීතුමිය මුලසොන්ට.
ආරම්භ කරන්න ගරුතුමනි.
ගරු සභාපතිතුමනි, අපි අද කතා කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගැන. මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අපිට යන්නට වුණේ අත වශයෙන්ම රටේ ආර්ථික අර්බුදයක් නිර්මාණය වෙච්ච නිසා. ඉතින් මම හිතන්නේ අත වශයෙන්ම මේ ආර්ථික අර්බුදය ඇතිවීම ගැන ගෝඨාභය රාජපක්ෂගේ රදයට පමණක් මම හිතන්නේ දෝෂාරෝපණ කරන්න බෑ. විශේෂයෙන්ම 1977 පස්සේ ඇති වෙච්ච සිවිල්ම රජයන් මේකට වග කියන්න ඕන කියලා තමයි අත වශයෙන් මම හිතන්නේ. මේ එදා මේ රජය තුල වෙච්ච සිද්ධියක් පමණක් නෙමෙයි, අත වශයෙන්ම ඒ වසර ගණනාවක් තිස්සේ අපේ රජයන් විසින් පවැත්වුව නැත්තම් ක්‍රියාත්මක කළ ප්‍රතිපත්ති සහ ඔවුන්ගේ ක්‍රියාවන් නිසා තමයි මේ ආර්ථික අර්බුදය ඇති වුණේ. එකක් තමයි අපි වියදම ආදායමට වඩා වැඩි වුණා. අපි දන්නවා 2017 වෙනකොට දවසකට ආදායම සහ වෙනසේ ආදායම සහ වියදමේ අතර තියෙන වෙනස, ඒ කියන්නේ ආදායමට වඩා වියදම වැඩි වුණා රුපියල් මිලියන 300ක්. ඒ කියන්නේ රුපියල් මිලියන බිලියන 0.3ක්. නමුත් 2022 වෙනකොට ඒ දවසකට ඒ වෙනස රුපියල් බිලියන 5.5ක්, එහෙම නැත්නම් රුපියල් මිලියන 5500ක් දක්වා වැඩි වුණා. ඒ වගේම තමයි දෙවෙනි හේතුව හැටියට තරින් අපේ ආනයනය අපනයනයට වඩා වැඩි වුණා. අත වශයෙන්ම ඒක වෙනස ඩොලර් බිලියන 10ක්. ඉතින් ඒ කියන්නේ විශාල ප්‍රමාණයක් අපි අනවශ්‍ය බඩුත්, අපි දන්නවා ඒ දවස්වල යහපාලන රජයේ කාලේ සරුංගල් ගෙනාව, හඳුන් කූරු ගෙනාව, වෙසක් කූඩු ගෙනාව, මේ වගේ දේවල්ට පවා අපි වියදම් කළා අපේ විදේශ විනිමය ඒ වෙනස ඩොලර් බිලියන 10ක් වෙනකම්. ඒ වගේම තමයි අපේ රාජ්‍ය සේවක සංඛ්‍යාව, රාජ්‍ය සේවක සංඛ්‍යාව අද වෙන විට 116කට වඩා වැඩි. ඒ කියන්නේ අපි දන්නවා බොහෝ දේශපාලඥයෝ තමගේ අමාත්‍යාංශය බාරගත්ත හැටිය තමගේ ඉන්න අයට සම්පූර්ණයෙන්ම ඒ අතිරික්තයක් වෙනකම් ඒ ප්‍රමාණයට, තිබිය යුතු ප්‍රමාණයටත් වඩා සේවක සංඛ්‍යාව වැඩි කළා. අද වෙනකොට ඉස්සෙල්ලා කිව්වාගේ 116කට ආසන්න සංඛ්‍යාවක් ඉන්නවා රාජ්‍ය සේවකයෝ. සමහර අය ඉන්නවා අපි දන්නවා සමහර ආයතනවල වැඩ කරන්නේ නැතුව ඒ අය පඩි ගන්න ආයතනත් ඕන තරම් තියෙනවා. ඒ වගේම තමයි අපේ සමහර රාජ්‍ය ආයතන වල සමහර දූෂණ නිලධාරීන් මම මේ සමහර කියලා කියන්නේ අත් වශයෙන්ම හොඳ රාජ්‍ය නිලධාරීන් බොහෝ සංඛ්‍යාවක් ඉන්නවා ඒ වගේම තමයි රාජ්‍ය ආයතන වල ඊටාම දූෂිත නිලධාරීන් ඉන්නවා ඒ දූෂිත නිලධාරීන්ගේ ක්‍රියාකලාපයන් නිසා රජයට ලැබිය යුතු ආදායම් ඉතා විශාල සංඛ්‍යාවෙන් අඩු වෙලා තියෙනවා ඒ වගේම තමයි සමහර වෘත්තීය සමිති වල ක්‍රියාකාරීකම් ඒ කියන්නේ කඩාකප්පල් කාර් ක්‍රියාකාරකම් නිසා රජයට ලැබෙන්න තියෙන සම්පත් රජයට ලැබෙන්න තියෙන විදේශ විනිමය රජයට ලැබෙන්න තියෙන මුදල් සම්පූර්ණයෙන්ම අඩපණ වෙලා තියෙනවා උදාහරණයක් ඇටියට පසුගිය අර්ගය කාලේ සහ පසුගිය මාස කිහිපය තුල ජනතා මිත්‍ර පෙරමුණේ ඒ වරායේ සිටු ජනතා මිත්‍ර පෙරමුණේ ඒ වෘත්තීය ක්‍රියාකාරකකින් කරපු වර්ජනයකට පස්සේ ඉතා උජාරුවෙන් එක්කෙනෙක් කියනවා අද අපි රුපියල් මිලියන 200ක පාඩුවක් කළා කියලා වරායට ඉතින් ඇත්ත වශයෙන්ම ඔවුන්ගේ ඉඩකඩම් රාජසන්ත කළා මේ මුදල් ගන්න ඕනේ. ඒ කියන්නේ ඒ වගේ දේශද්‍රෝහි වැඩ කරම නිසා තමයි බොහෝ වෙලාවට අපේ රජයට මේ අවශ්‍ය එන්න තියෙන මුදල් ලැබෙන්නේ නැත්තේ. අපි දන්නවා වරක් ලී ක්වන් යූ කියන සිංගප්පූරුවේ නායකයා වරක් කියනවා නැව් 12ක් පමණ අපේ 1968 වෙච්ච සිද්ධියක් මේක නැව් 12ක් පමණ අපේ වරා කොළඹට වරායට ඇවිල්ලා පිටත නැංගුරම් ලාගේ ඉන්නවා පය වරායේ තිබ්බ ස්ට්‍රයික් එකක් නිසා වැඩවැජනක් නිසා ඉතින් ඒ දවස් ගානක් ඉන්නකොට ලීකුවන්නු මෙහාට එනවා ප්ලේන් එකෙන් ගුවන් මගින් ඇවිල්ලා ඒ නැව් අයිති සමාගම් වලට කතා කරනවා කතා කරලා ඒ නැව් ටික ඔක්කොම සිංගප්පූර් වලට ගෙනියනවා අද වෙනකොට ඊටවත් මේ වසර ගණනාවක් තිස්සේ ඒ නැව් කිසිදයක් ඒ සමාගම් වල කිසිම නැවක් අපේ කොළඹ වරායට එන්නේ නැහැ. ඉතින් හිතා ගන්න පුළුවන්ද මොනතරම් පාඩුවක් වෙනවද කියලා මේ වැඩවර්ජන ව්‍යාපාර වලින් ඒ වගේම විදේශ විනය. ඒ වගේම තමයි අපේ රටේ තියෙන සමහර නීති ගරු සභාපතිතුමේනි අද සිවිල් නඩුවක් අවම වශයෙන්ම අවුරුදු 12කට වඩා යනවා ඒකේ තීරණය දෙන්න. එතකොට කිසිම ව්‍යාපාරිකෙක් එයිද එහෙම නැත්නම් කිසිම විදේශ ආයෝජනයක් කරයිද ඒ මොකද ඒ සම්බන්ධයෙන් තියෙන අවශ්‍ය කරන ලියකියුල ගන්නත් අවශ්‍ය කරන අනුමැතිය ගන්නත් විශාල කාලයක් ගත වෙනවා. මෙන්න මේ වගේ විශාල හේතු නිසා තමයි මේ වසර ගණනාවක් තිස්සේ විශාල හේතු නිසා තමයි මේ අර්බුදයට හේතු වුණේ. අද අපි දන්නවා දකිනවා විපක්ෂයේ ගරු ඉරාන් වික්‍රමරත්න මැතිතුමා මේ ආර්ථික අර්බුදයේ පූර්ණ වගකීම ගෝඨාභය රාජපක්ෂගේ රජයට දෙන්න හදනවා. ඇත්ත වශයෙන්ම කියනවා නම් එතුමා හිටියේ රජයේ ගරු මන්ත්‍රීතුමීනි එතුමා හිටියේ රටේ රජයේ සංචාරක ව්‍යාපාරයේ වසරකට ඩොලර් බිලියන 4.5ක් නැත්නම් ඩොලර් බිලියන 5ක් ලැබුණා සංචාරක ව්‍යාපාරින් පමණක් යහපාලන රජයේ කාලේ. ඒ වගේම තමයි විදේශ ප්‍රේෂණ වසරකට ඩොලර් බිලියන 7ක් ලැබුණා කිසිම ප්‍රශ්නයක් නැතුව. ඒ වසර පහේම වුන් හිටිය සිවිලම කාලේ වසරකට ඒ කියන්නේ ඩොලර් බිලියන 12ක් ලැබුණා විදේශ විනිමය සංචාරක ව්‍යාපාරිකෙන් සහ විදේශ ප්‍රේෂණ වලින්. ඒ වගේම තමයි හම්බන්තොට වරාය විකුණලා ඩොලර් බිලියන 1.3ක් ලැබුණා. ඒ වගේම තමයි සංචිතයනුත් ලැබුණා ඩොලර් බිලියන 1.2ක් පමණ සංචිතයේ තියුණු ඩොලරුත් ඔවුන් විදේශ විනිමයත් ඔවුන් ගත්තා. ඒ වගේම තමයි ISBs International Sovereign Bonds ජාත්‍යන්තර සයිබරි බැඳුම් කර ඩොලර් බිලියන 12.5ක් ඒ කියන්නේ මිලියන 12500ක් ගත්තා. එහෙම කළා ඒ කිසිම රටේ කිසිම ප්‍රශ්නයක් නැති කාලේ. එහෙම කළත් වර්ධන වේගය 7.2.6 දක්වා අඩු වුණා. ඒ කියන්නේ ඒ සල්ලි වලින් කිසිම ආයෝජනයක් කළේ නැහැ. පාරක් තියා බෝක්කුවක්වත් හැදුවේ නැහැ. ඉතින් ඒ වගේ ආර්ථික ඔස්තාල හිටපු ඒ කාලෙත් මේ වගේ දේවල් වුණා නම් මේ වගේ ගෝඨාභය රජය ආවට පස්සේ විවිධ හේතු නිසා තමයි මේ අර්බුදය ඇති වුණේ. ඒකින්ද ඒගොල්ලන්ට කිසිම අයිතියක් තියෙනවද කියලා අපිට ඉතාම සාධාරණ මේ ප්‍රශ්නේ අහන්න පුළුවන්. මෙච්චර කිසිම ප්‍රශ්නයක් නැති කාලේ මේ විදිහට විදේශ විනිමය ගලාගෙන එනකොටත් අපේ වර්ධන වේගය අඩු කළා නම් අද මොනවද මේගොල්ලෝ කතා කරන්න කියන එක තමයි අපිට අහන්න තියෙන්නේ. අත වශයෙන් මේ අරගලය කියන එක සභාපතිතුමනි නිර්මාණය වෙන අපි දන්නවා කවුද මේ ගෑස් සහ තෙල් නැති වෙච්ච නිසා. ඒ කියන්නේ මිනිහාගේ බඩට වැටෙන නිසා. මෙතින් මා ඉතාම කනගාටුවෙන් කියනවා කියන්න ඕනේ අපේ 30 වසරේ යුද්ධයක් තිබ්බා. ඒ 30 වසරේ යුද්ධයෙන් 29,000 රණවරුවෝ ජීවිතේ පුදුවා 14,000 ආබාධිත වුණා. අද වුණත් ඉන්නවා බෙල්ලෙන් පන්නා පල නැති 500 ගානක් තුන්ටින් පල්ලා පල නැති තව 1000 ගානක් ඉන්නවා අතපය නැති ඇස් කන් නැති රණවිරෝ 14,000ක් ඉන්නවා අද. ඒ වගේම තමයි මිය යන්නේ නැතුව තුවාල වෙන්නේ නැතුව තුවාල වෙලා බේරිච්ච රණවිරෝ ඉන්නවා. උන් තමයි මේ රටට සාමය ඇති කළ දුන්නේ. ඒ රණවිරුවන්ව යහපාලන රජයේ කාලේ ජිනීවා වල යුද අපරාධ කරුවෝ කියලා හංවඩු ගහනකොට ඔය අරගලයේ ටිකේ එක්කෙනෙක්වත් ගෝල් ෆේස් එකට ගියේ නැහැ. එක්කෙනෙක්වත් බෝඩ් එකක් ඇල්ලුවේ නැහැ. අනේ ඒ ගැන ඇත්ත වශයෙන්ම යුද්ධයේ හිටපු කෙනෙක් හැටියට මට යම්කිසි කනගාටුවක් තියෙනවා. ඉතින් මේ අවස්ථාව මේ අවස්ථාවදී කිව යුතුයි. එතකොට ඇයි අපිට ගෑස් සහ ඉන්ධන නැතුනේ ගරු සභාපතිතුමනි? ඇස් සහ ඉන්ධන නැතුනේ ඇත්ත වශයෙන්ම විදේශ විනිමය නැති වෙච්ච නිසා. ඇයි අපිට විදේශ විනිමය නැති වුණේ? අපිට විදේශ විනිමය නැති වුණේ මේ මම ඉස්සෙල්ල කිව්ව වගේ යහපාලන රජයේ කාලේ සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් බිලියන 5ක් හම්බුණා. විදේශ ප්‍රේෂණ වලින් ඩොලර් බිලියන 4.5ක් ඇති වුණා. මෙන්න මේ දෙකම අවුරුදු දෙකක් තිස්සේ ගෝඨාභය රාජපක්ෂ රජයට ලැබුණේ නැහැ මේ කොරෝනා නිසා. ඒ වගේ තමයි පසුගිය රජ ඩොලර් බිලියන 12.5ක් ගත්ත මයිසල කිව්වාගේ ඒවල ණයත් අපි ගෙව්වා. ඒ වගේම තමයි කිසිම විදේශීය ණයක් ගෝඨාභය රාජපක්ෂ රජය ගත්තේ නැහැ. එතකොට සංචිතේ මුදල් අර ඉස්සෙල්ල කිව්වාගේ සංචිතේ මුදල් සම්පූර්ණයෙන්ම එන්නත සඳහා අපි වියදම් කළා. එතකොට 2020දී අපේ රට දවස් 89ක් සම්පූර්ණයෙන්ම වැහුවා, ලොක්ඩවුන් කළා. ඒතකොට සභාපති හිතන්න වැට් එක අපිට නැති වුණා, එක්සයිස් ඩියුටි එක නැති වුණා, වාහන ගෙන්වීම නැති වෙච්ච නිසා බදු ඩොලර් මිලියන බදු රුපියල් බිලියන 300ක් අපිට අහිමි වුණා. ඒ වගේම තමයි තැබෑරුම් බැහුවා. අපිට දැනගන්න ඕනේ දවසකට රුපියල් බිලියන 6ක ආදායමක් තියෙනවා. කොච්චර මිනිස්සු බොනවද කියලා හිතා ගන්න පුළුවන්. ඉතින් ඒ ආදායමත් අපිට නැති වුණා. ඒ වගේම තමයි රාජ්‍ය සේවකයෝ 16කට ලක්ෂ 16කට පඩි දුන්නා. වෙන රටවල දුන්නේ නැහැ. වෙන රටවල 125ක් 130ක් සමහර රටවල 150ක් පවා රාජ්‍ය සේවකයන්ගේ පඩි කැපුවා මේ කොරෝනා අවස්ථාවල. නමුත් අපේ රජය ගෝඨාභය රජයේ සම්පූර්ණයෙන්ම දුන්නා. විශ්‍රාම වැටුප ටික දුන්නා. සමුදලාභින්ගේ සියලුම දීමනා දුන්නා. ඒ වගේම තමයි පවුල් ලක්ෂ 72කට රුපියල් 5000 ගානේ දීමනාවල් දුන්නා. ඒ වගේම තමයි 2021දී ඩොලර් බිලියන 4ක් ණය ගෙව්වා. 2022දී මාර්තු වෙනකොට ඩොලර් බිලියන 3.1ක් සම්පූර්ණයෙන්ම ණය ගෙව්වා. ඉතින් මේ தත්ත්වයේ යටතේ ගෝඨාභය නෙමෙයි සක්‍රදේවයන්දි වහන්සේ සිටියත් මේ தත්ත්වය ඇතිවෙන බව අත්‍ය වශයෙන්ම අපි කවුරුත් දැනගන්න ඕනේ. නමුත් තව කතාවක් තියෙනවා ගෝඨාභය රාජපක්ෂ රජය කරපු. ඒ තමයි මේ ජනතාවට මේ නියම தත්ත්වය සංනිවේදනය කළේ නැහැ ගරු සභාපතිතුමනි. ජනතාවට ඒක ප්‍රේෂණය කරන්න ඕනේ. ජනතාව දැනගන්න ඕනේ රජයක් මොනතරම් අසීරුවටපත් වෙලා තියෙනවද, මේ රටේ තියෙන මූල්‍ය මේ தත්ත්වයේ තියෙන අර්බුදය ජනතාව දැනගන්න ඕනේ. අපි දන්නවා 30 අවුරුදු යුද්ධය අපි දින්නේ නැත්නම් ජයග්‍රහණය කළේ සමස්ත රටම සමස්ත ජනතාවම යුදමය පියවරක තියලා. අපි දන්නවා ඒක කාලයක් තිබ්බා. තරුණ සෙබලා යාපනයට ගියාම එයාගේ තරුණ බිරිඳ සම්පූර්ණයෙන්ම අනතුරේ අසල්වාසීන්ගෙන්. ඒ වගේ තමයි මම දන්නවා මාස 3-4ක යුද්ධෙන් පස්සේ පඩි අරගෙන ඒ සොල්දාදු අනුරාධපුරේ එනකොට එයාගේ මුදල් දැහැගන්න ගණිකාවෝ පෙළසදෙලා හිටියා. ඒ වගේ මිතින් ඒක නිසා මෙන්න මේ தත්ත්වේ නැති කළා අපි වෙනුවෙන් අපි කියන්නේ වැඩසටහනේ. ඊට පස්සේ සොල්දාදුව මේ නිවාඩුවෙන් ගෙදර එනකොට මල් මාල දාල් පිළිගන්නවා. ඊට පස්සේ ඔහුට රැට බෝධි පූජා තියෙනවා. ඊට ඔහුගේ ගෙවල් වලට ඔහු නිවාඩුවෙන් රාජකාරියේදී පිටි ඉන්නකොට ගෙවල් වලට ආරක්ෂාව දෙනවා. මෙන්න මේ වගේ සමස්ත ජනතාවම යුදමය පියවරක තියලා ඒ යුද්ධයේ ජයග්‍රහණයට වක්‍රව හරි දායක වෙච්ච නිසා තමයි අපිට යුද්ධය දිනා ගන්න පුළුවන් වුණේ. ඒ වගේම තමයි නමුත් මේ ආර්ථික අර්බුදයත් එක්තරා විදිහක යුද්ධයක්. එමෙන්න ඒකටත් අපිට ජනතාව සම්බන්ධ කරගන්න තිබ්බා. ජනතාවට ඒක හරියට ප්‍රේෂණය කළා නම්. නමුත් ඒ ප්‍රේෂණය කරන්න නැති නිසා තමයි මේ කඩාකප්පල්කාරීන්ට මේ අරගලයක් නිර්මාණය කරන්න පුළුවන් වුණේ. මේ දේශපාලඥ හොරකම් කරපු නිසා තමයි මේ ඩොලර් නැති වුණේ. ඒක නිසා තමයි අපිට මේ ගෑස් සහ තෙල් නැති වුණේ කියන ඒක නිර්මාණය කරන්න පුළුවන් වුණේ. ජනතාව ඒකරාශි කරන්න පුළුවන් වුණේ කඩාකප්පල්කාරීන්ට අන්න ඒ අපි ඒ වැරද්ද කරපු නිසා. මේ මොකද ජනතාවට මේක හරියට සංනිවේදනය කළේ නැහැ. ජනතාව බුද්ධිමත්. ඒ බුද්ධිමත් ජනතාවට මේ ප්‍රශ්නේ මුලින්දම්ම කියලා තිබ්බනම් මේ தත්ත්වය ඇත්ත වශයෙන්ම බොහෝ දුරට අපිට නැති කරගන්න තිබ්බා. ඒ වගේම තමයි අපි දන්නවා දේශද්‍රෝහීන් නැත්නම් කඩාකප්පල්කාරීන් මේ අර්බුදයෙන් ටික ටික ගොඩ එනකොට අරගලේ කාලනුවත් මොකද කළේ? තෙල් හැංගුවා. ඉන්ධන හැංගුවා අපි කවුරුත් දන්නවා. සෞදි අරාබියේ තියෙන නැව් 4-5ක තියෙන තෙල් ඇත්ත වශයෙන්ම ගෙවල් වල තිබ්බා. අපි දන්නවා ඒ දවස්වල මොනතරම් රේඩ් කළාද කියලා පොලිසිය. සාමාන්‍යයෙන් දවස් 3කට එක බවුසරයක් අවශ්‍ය කරන වෙලාවේ ඒ වෙනුවට දවස් දිනකට බවුසර් තුනක් අවශ්‍ය වුණා.
ඔබට මිනිත්තු දෙකක කාලයක් තියෙනවා.
right. ඉතින් අද නැවතත් අර පෙර තත්ත්වය. එහෙමනම් ඒ අරුබුදේ වැඩි කලේ කවුද කියන එක මේ අවස්ථාවේදී අපිට අහන්න පුළුවන්. ඒ වගේ තමයි ගෝඨාභය රාජපක්ෂ කළ අනෙක් වැරද්ද තමයි ඕන කෙනෙක්ට රටේ නීතිය කඩන්නත් ඉඩ දුන්නා. වගේ තමයි අසරණ මිනිස්සු බේරවැවේ ගිල්ලනකොට බස් වලින් බස් වල නිකුලේ නිරෝ නිර්වත් කළ පහර දෙනකොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුත් ඇතුළු 8 දෙනෙක් ඝාතනය කරනකොට ගෙවල් 150ක් පුච්චනකොට නිකම් බලාගෙන හිටියා. එතකොට බේරවැවේ ගිල්ලපු අයගේ අද වෙනකොට සමහර අයගේ ඇස් පේන්නේ නැහැ. සමහරගේ කුෂ්ඨ රෝග දාලා දෙන්නේ පිටර පසුව මිය ගියා. මේ ඔක්කොම මේ රජයට නැත්තම් අපේ රජයට ඡන්දෙ දුන්න අය. ඉතින් ඒකින්ද ඒ අපරාධ කළ අයට දඬුවම් දෙනවා වගේම ඒකට ඉඩ දුන්න අයට ඒ පාපයෙන් ගැලවෙන්නත් බෑ කියලා තමයි මේ අවස්ථාවේ කියා සිටිනවා. අද සමහරුට සමහරු අද මේ පක්ෂ ඉඳන් එහා පැක්ෂට ගිහිල්ලා මේ අපි කතා කළාට අත්තවශයෙන් ඒ අය මේ රජයේ ඉන්නකොටත් තමයි මෙන්න මේ වගේ දේවල් ගොඩක් දුනේ. ඉතින් ඒක න අපිට අත්තවශයෙන් කියන්න ගොඩක් මේ කනගාටුයි. එතකොට මේ කඩාකප්පල්කාරී අපි දන්නවා පාර්වල් වැහුවා, වැඩ කාණ්ඩ දුන්නේ නැහැ, සංචාරක වෙනක වැලක්ුවා, විදේශ පේෂන් නැවතුවා. ඒ අතින් බලනකොට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට අපේ ප්‍රශංසාව හිමි වෙනවා. මොකද ඔහු නීතිය රකිනවා, අවනීතියට ඉඩ දෙන්නේ නැහැ. රටක් දිනු වෙන නම් ගරු සභාපතිතුමීනි අවශ්‍ය කරන ප්‍රධානම දේ තමයි විනය ගරුක බව, නීතිය රකින්න ඕන, නීතිය කඩන අපි ඉඩ නොදිය යුතුයි. ඒ වගේම තමයි QR ක්‍රමයට අද ඉන්ධන දෙනවා. අද කිසිම ප්‍රශ්නයක් නැතුව මේ වැඩේ වෙනවා නම් එදා අපිට කරන්න බැරුණේ මේ නීතිය අපි අවබෝධතා කරන නීතිය උල්ලංඝනය කරන ඉඩ දුන්න නිසා. ඉතින් ඒ සම්බන්ධයෙන් අත්තවශ්‍ය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට මගේ ස්තුතිය පිරිනමන වෙනවා. අද වෙනකොට සංචාර ව්‍යාපාර අප්‍රේ 20 වෙනකොට 104කට අධික ප්‍රමාණයක් දැන් සංචාරක ඇවිල්ලා තියෙනවා. අවසාන වශයෙන් තව එක විනාඩියක් දෙන්න. මේ බදු වලින් බදු ගෙවන එක වළක්වන එක දැන් බොහෝ අය ඉන්නවා. අද නීතිඥවරු ඉන්නවා මිලියන ගාණක් හම්බ කරන. නමුත් බොහෝ අය බදු ගෙවන්නේ නැහැ. අපි දන්නවා බුදු දහමට අනුව හොරකම් කරනවා කියන්නේ තමාට අයිති නැති දෙයක් ලබා ගන්න එක. ඒතකොට බදු ගෙවන්නේ නැතුව, රජයට අවශ්‍ය කරන බදු ගෙවන්නේ නැතුව ඒ මුදල් තමා පාවිච්චි කරනවා නම් ඒක බුදු දහමට අනුව හොරකමක්. එමුනා සමහර නීතිඥවරුනවා මේ විශාල වශයෙන් මුදල් අය කරනවා, එක සතයක්වත් බදු ගෙවන්නේ නැහැ. සමහර දොස්තරු ඉන්නවා චැනල් කරනවා, මම දන්න දොස්තරු ඉන්නවා, ඔවුන් අත්‍යවශ්‍යම රජයට අවශ්‍ය කරන බදු ගෙවනවා. නමුත් චැනල් කරන සමහර දොස්තරු බදු ගෙවන්නේ නැහැ. ඒ අතර හොරකමට හවු වෙනවා. ඉතින් රටක් වශයෙන් දිනු කරන්නම් අපි සියලු දෙනාම අවංකව වැඩ කළ යුතුයි කියලා කියමින් මගේ වචන සල්පෙන් මේ සමාප්ත කරන ස්තුතියි.
ස්තුතියි. මේ ළඟට උදය ගම්මන්පිල මන්ත්‍රීතුමා, ඔබතුමාට මිනිත්තු 9ක කාලයක් තියෙනවා.
මුල් ආසනාරූඪ මන්ත්‍රීතුමියනි, මේ විවාදය ඇත්තෙම අසම්පූර්ණයි. මේ විවාදයට අදාළ සියලුම ලේඛන පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරයි මේ විවාදය සිද්ධ වෙන්නේ. ඔබතුමියට මතක ඇති 2022 සැප්තැම්බර් මාසේ මේ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග නිලධාරි මට්ටමේ ගිවිසුමක් ස්ටාෆ් ලෙවල් ඇග්‍රීමෙන්ට් එකක් අත්සන් කළා. ඒ ගිවිසුම අපි මෙතන ඉල්ලුවම ජනාධිපතිතුමා අපිට කිව්වේ ඉවසලා ඉන්න අවසාන ගිවිසුම මණ්ඩල මට්ටමේ ගිවිසුම බෝඩ් ලෙවල් ඇග්‍රීමෙන්ට් එක අත්සන් කරාට පස්සේ අපි ගිවිසුම් දෙකම එකපාරට සභාගත කරනවා කියලා. කෝ ඒ ගිවිසුම? ඒක අදත් ඉදිරිපත් කළා නෑ. ඇයි ඒ ගිවිසුම හංගන්නේ කියන ප්‍රශ්නේ අපිට ආණ්ඩුවෙන් විමසන්න සිද්ධ වෙනවා. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ලංකාව නිසි කලට ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ නැතුව, ණය අර්බුදයට මූණ දීමට නිසි වැඩපිළිවෙලක් හදන්නේ නැතුව අර්බුදයේ නුදුරු දිනක පුපුරා යනවා කියලා අපි දැක්කම අපි IMF සහාය ලබා ගත යුතුයි කියන එක අමාත්‍ය මණ්ඩලයට 2021 සැප්තැම්බර් මාසේ මුලින්ම යෝජනා කළේ මමයි. එදා ජනාධිපතිතුමා රටේ හිටියේ නැහැ, අගමැතිතුමා මුලසුන හිටියේ, වාසුදේව නානායක්කාර ඇමතිතුමා පමණයි ඒ යෝජනාවට විරුද්ධ වුණේ. මට මතකයි අලි සබ්‍රිය ඇමතිතුමා, රමේෂ් පතිරණ ඇමතිතුමා මගේ යෝජනාවට සහය දක්වමින් කතා කළා. එදා මේ IMF යන්න කිව්ව අපි අද මේ ගිවිසුමට විරුද්ධව ඡන්ද දෙන්නේ ඇයි කියන එක රටට පැවසීම අපේ වගකීමක්. මුලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, අපේ ආර්ථික අර්බුදය ඇත්තෙම තනි ආර්ථික අර්බුදයක් නෙවෙයි, එකිනෙකට වෙලුණු ආර්ථික අර්බුද දෙකක්. ඒක මම 2022 ජනවාරි මාසේ මේ සභාවට කිව්වේ. ආණ්ඩුවට රුපියල් නැහැ, රටට ඩොලර් නැහැ. මේ අර්බුද දෙකම විසඳා ගැනීමයි ආර්ථික අර්බුදයෙන් ගොඩ යනවා කියලා කියන්නේ. ඇත්තෙන්ම අපි IMF ගියේ රුපියල් නැති නිසා නෙවෙයි, ඩොලර් නැති නිසා. අපි බංකොලොත් භාවය ප්‍රකාශ කළේ රුපියල් ණය ගෙවා ගන්න බැරි වුණු නිසා නෙවෙයි, විදේශීය ණය ගෙවන්න ඩොලර් නැති නිසා. එහෙනම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අත්සන් කරන ගිවිසුමෙන් වැඩපිළිවෙලෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ ඩොලර් අර්බුදයේ විසඳා ගැනීමට සහායක් ලබා ගැනීමට. නමුත් අවාසනාවට මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, මේ ගිවිසුමේ නැත්තේ ඒකමයි. දැන් බලන්න මේ ගිවිසුම පුරාම රුපියල් අර්බුදයට විසඳුම් ඉදිරිපත් කර තිබෙනවා. බදු ආදායම වැඩි කිරීම, රාජ්‍ය සේවයේ කුඩා කිරීම, ඒ වගේම රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම, පිරිවැ නිරූපිත මිල ක්‍රමයක්, ඉන්ධන විදුලිය වගේ සේවාවන් භාණ්ඩවලට ලබා දීම, රාජ්‍ය වියදම් කපා හැරීම, මේ සියල්ලම ආණ්ඩුවේ රුපියල් හිගයට විසඳුම්. හැබැයි ඩොලර් හිගයට සඳහා කිසිම විසඳුම් යෝජනාවක් මේ ගිවිසුමේ ඉදිරිපත් කළා නැහැ. අපිට වසරකට භාණ්ඩ පිටරටින් ගන්න අවශ්‍ය වෙනවා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, සාමාන්‍ය වසරක ඩොලර් බිලියන 22ක් යනවා අපේ ආනයන වියදම. තවත් ඩොලර් බිලියන 7ක් අපිට ඕන වෙනවා ණය ආපසු ගෙවන්න. දැන් අපිට වසරකට ඩොලර් බිලියන 29ක් අවශ්‍යයි. හැබැයි අපිට භාණ්ඩ විකුණලා අපනයනය කරලා ලැබෙන්නේ ඩොලර් බිලියන 12යි. සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් බිලියන 4යි. විදේශගත ශ්‍රමිකයන් එවන ප්‍රේෂණ ඩොලර් බිලියන 7යි. මේ ටික ඔක්කොම එකතු කරාම ඩොලර් බිලියන 23යි. ඔන්න බිලියන 6ක පරතරයක් තියෙනවා. මෙන්න මේ ඩොලර් බිලියන 6ේ පරතරේ පියව ගන්න බැරි නිසායි අපි දිගින් දිගටම ණය ගත්තේ. ණය අරගෙන ගෙවා ගන්න බැරි වුණු නිසායි අපි මේ අර්බුදයේ හිර වුණේ. එහෙනම් අපි අද හොයන්න ඕනේ මෙන්න මේ පරතරේ පියව ගන්න ක්‍රමයක්. එක්කෝ අපේ ආනයන වියදම ඩොලර් බිලියන 6කින් අඩු කරගන්න ඕනේ. එහෙම නැත්නම් අපේ විදේශ විනිමය ඉපයීම් ඩොලර් බිලියන 6කින් වැඩි කරගන්න ඕනේ. එහෙමත් නැත්නම් මේ දෙකේ යම් සංයෝගයක් සිද්ධ වෙන්න ඕනේ. එවැනි දෙයක් මේ ගිවිසුමේ කතා කරනවාද? ඇත්තෙන්ම තව තවත් ණයවීම හැරුණුකොට එවැනි විකල්පයක්, එවැනි වැඩපිළිවෙලක් මේ ගිවිසුමේ කොතනවත් නැහැ. අපි අද මේ මූණ දෙන අර්බුදය අපිට අලුත් උනාට ලෝකයට අලුත් නැහැ. 1979 දී එක්සත් රාජධානිය, 1991 දී ඉන්දියාව, 1998 දී රුසියාව මේ අර්බුදයට මේ විදියට මූණ දුන්නා. ඒ අය මේ අර්බුදයෙන් ගොඩ ආවේ තමන්ගේ රටේ එක පැත්තකින් ආණ්ඩුවේ ආර්ථිකයට කරන මැදිහත්වීම අවම කරලා ආර්ථිකය ලිහිල් කරණය කිරීමෙන්. ඒක මේ ආණ්ඩුවෙන් සිද්ධ වෙනවා. අපි ඒක පිළිගන්න ඕනේ. අනිත් එක දේශීය ආර්ථිකයේ සවිමත් කිරීමෙන්. ඒක මේ ආණ්ඩුව අතගහලවත් නැහැ. ඇත්තෙන්ම ඒ රටවල් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක අත්සන් කර ගිවිසුම් අපේ ගිවිසුමත් එක්ක සංසන්දනය කරොත් සම්පූර්ණ වෙනස්. අර ලක්ෂණ දෙක ඒ ගිවිසුම් වල තිබුණා. ඒකෙන් රාජ්‍ය යාන්ත්‍රණයේ බලපෑම ලිහිල් කිරීම පමණයි අපේ ගිවිසුමේ දකින් ලැබෙන්නේ. ඒ නිසා මේ ගිවිසුමෙන් මේ අර්බුදයෙන් ගොඩ යෑමට විසඳුම් නැහැ කියන එකයි අපි ඉදිරිපත් කරන්නේ. ඒ වගේම මේ අර්බුදයේ අර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙලත් එක්ක ගිය ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානිය අර්බුදයෙන් ගොඩ ගියා විතරක් නෙවෙයි ලෝක බලවතුන් බවට පත් වෙලා නැතර වුණේ. ඉන්දියාව තමන්ගේ ණය කලින් ගෙවන්න පුළුවන් රටක් බවට පත් වුණා. හැබැයි ඒ පාරේ අපි ගමන් කරන්නේ නැහැ. ඉන්දියාව දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම පැත්තෙන් දේශීය භාණ්ඩ මිලදී ගන්න පොළඹවන්න බයි ඉන්ඩියන් බී ඉන්ඩියන් කියලා ප්‍රචාරක ව්‍යාපාරයක් මාධ්‍යවල සහයෝගයෙන් ඉන්දියාව පුරා අරගෙන ගියා. පාසල් දරුවන්ට දේශීය භාණ්ඩ මිලදී ගැනීම අගය කියලා දුන්නා. දේශීය භාණ්ඩවල ප්‍රමිතියේ ඉහළනම් වන වැඩපිළිවෙලක් පටන් ගත්තා. කෝ අපේ සිරිලකදේ සිරිසපදේ එහෙම එකක් ආසාවටවත් අහන්න ලැබෙනවද? මෙච්චර විදේශ විනිමය අර්බුදයක් ඇති වෙලත් සිරිලකදේ සිරිසපදේ කියලා ආණ්ඩුවේ කවුරු හරි කිව්වද? ඒ සඳහා ප්‍රචාරක වැඩසටහනක් පටන් ගත්තද? ඒ සඳහා දරුවන් දැනුවත් කිරීමක් පටන් ගත්තද? මේ කිසිවක් නැහැ. ඒ වෙනුවට කියන්නේ බය වෙන්න එපා. ඩොලර් බිලියන 7ක් ණයට ගන්න සූදානම් කරලා තියෙනවා. ඔබට කැමති ආනයන සීමාවකින් තොරව ගන්න අපි අවස්ථාව සලසා දෙනවා. අමතක කරන්න එපා, මේ ගන්න සෑම ඩොලර් ණයක්ම පොලිය සමග යලි අපිට ගෙවන්න සිද්ධ වෙනවා කියන එක. එතරම් මෙතන තියෙන භයානකකම. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, පසුගිය 2015-2009 සමයේ වත්මන් ජනාධිපතිතුමා අගමැතිතුමා ලෙස ඩොලර් බිලියන 12ක් ණය ගත්තා. මේ ණය ටික ගෙවා ගන්න බැරුවයි 2022 අපි හිර වුණේ.
ඔබතුමාට මිනිත්තු දෙකක කාලයක් තියෙනවා.
කෙටියෙන්ම කියනවා නම් 2015 යුගයේ ගත්ත හදපු ණය බෝම්බේ 2022 පිපුරුවා. දැන් ඔන්න ආයෙත් ණය බෝම්බයක් හදනවා. මේක 2026 දී විතර පිපිරෙනවා. අපි හිර වුණේ ඩොලර් බිලියන 53ක් ණය ගෙවා ගන්න බැරුව. එහෙනම් ඩොලර් බිලියන හැම එක 60ක් කරොත් ගෙවන්න ලේසිද අපහසුද? එහෙම නිසා 2022ට වඩා භයානක අර්බුදයක් 2026 දී පමණ යළි ඇති වෙනවා කියන එක මම වගකීමෙන් ප්‍රකාශ කරනවා. ඒ වගේම මුලාසරාළුගේ මන්ත්‍රීතුමනි 1983 දී ආජන්ටිනාවත් මේ අර්බුදයට මුහුණ දුන්නා. ආජන්ටිනාව කරේ රනිල් සූත්‍රේ ණය ප්‍රතිව්‍යුහගත කරලා තව තවත් ණය ගැනීම. මොකද වුනේ? වසර 40ක් ගිහිල්ලා තාම ආජන්ටිනාවට ණය අර්බුදයෙන් ගොඩ එන්න බැරි වෙලා තියෙනවා. මෙක්සිකෝව ග්‍රීසිය ඔය ඔක්කොම අනුගමනය කරේ රනිල් සූත්‍රයෙන්. කවුරුවත් මේ අර්බුද වලින් ගොඩාවේ නැහැ. ඒ නිසා අපි ආණ්ඩුවෙන් ඉතාම ආදරෙන් ඉල්ලා සිටිනවා ඉන්දියාව ගත්මග ගන්න ආජන්ටිනාව ගිය අඳුරු මාවතට අපේ ආදරණීය මව්බිම තල්ලු කරන්න එපා කියන ඉල්ලීම අපි ආණ්ඩුවෙන් කරනවා. ඒ වගේම ආණ්ඩුව ඉතාම වැදගත් කාරණා මම මේ කියලා අවසන් කරනවා මුලාසනාරුවේ මන්ත්‍රීතුමියනි. ආණ්ඩුව මුලින්ම පොරොන්දුනා දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ නැහැ කියලා. අපේ ගිවිසුම ගත්තොත් විදේශීය ණය සම්බන්ධයෙන් තියෙන්නේ restructuring of foreign debt. දේශීය ණය සම්බන්ධයෙන් තියෙන්නේ optimization of domestic debt. විදේශීය ණය ප්‍රතිව්‍යුහකරණය, දේශීය ණය ප්‍රසස්තකරණය. මොකක්ද ඒ කුණුහරුපේ තේරුම? ඒ කියන්නේ ණය ප්‍රතිව්‍යුහකරණයම තමයි. ජනතාවට පොරොන්දුවක් දුන්නු නිසා දේශීය ණයට අත තියන්නේ නැහැයි කියලා ආණ්ඩුව මේක කොලේ වහලා ගහලා තියෙනවා. ඒ නිසා මුලාසනාරුවේ මන්ත්‍රීතුමියනි, දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට ආණ්ඩුව දුන් පොරොන්දු ඉටු කළ යුතුයි. එහෙම නොකළොත් අපේ බැංකු පද්ධතිය, අපේ විශ්‍රාමිකයාගේ අරමුදල් තියෙන අර්ථසාධක අරමුදල් මහා ගොඩේ පැමිණිය නොහැකි ආගාධයකට තල්ලු වෙනවා කියන එක සිහිපත් කරමින් අපේ රට ණය අර්බුදයෙන් ගොඩ ගන්නවා වෙනුවට ණය අර්බුදයේ තව තවත් හිර කරන මේ ගිවිසුමට අපි විරුද්ධයි කියන එක ප්‍රකාශ කරමින් මා නියෙන්න වෙනවා.
ස්තුතියි මන්ත්‍රීතුමා. ගරු නිරෝෂන් පෙරේරා මන්ත්‍රීතුමා, ඔබතුමාට මිනිත්තු 10ක කාලයක් තියෙනවා.
ගරු මුලාසන මන්ත්‍රීතුමියනි, අද වෙනකොට අපි බංකොලොත් රටක ඉඳගෙන ඒ වගේම ඒ රට බංකොලොත් කරපු ප්‍රධාන පාර්ශ්වය වන මේ පාර්ලිමේන්තුව තුළ අපි විවාද කරනවා IMF වැඩසටහන ඕනෙද එපාද, ඒ වගේම IMF වැඩසටහන කොහොමද ක්‍රියාත්මක කර යුතුයි කියලා. විශේෂයෙන්ම අපි පුන පුනා මේ පාර්ලිමේන්තුවේ විවාද කරා මේ IMF වැඩසටහන එපා නම් ඒ IMF වැඩසටහන එපයි කියන පාර්ශව මේකට විකල්පය මොනවද කියලා මේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරන්න ඕනේ. ඒක නිකන් අපිට වැඩසටහනක් තියනවායි කියලා විතරක් නෙමෙයි, ඒකේ කරුණු මොනවද, ඒ වැඩසටහන ප්‍රායෝගිකද, ඒ වැඩසටහන කොහොමද ක්‍රියාත්මක කරන්න කියලා, ඒ වගේම මේ වැඩසටහන තුළින් මේ රට බංකොලොත්භාවයෙන් කොහොමද ඉස්සරහට යන්නේ කියලා ඒගොල්ලන් ඒක ප්‍රකාශ කරන්න ඕන. නමුත් අපි ඒ වගේ කතාවක් ඇහෙන්නේ හැම වෙලාවෙම IMF එකට විරුද්ධ නම් ඒක IMF එකට බැනලා ඒකට විකල්ප වැඩසටහනක් ඉදිරිපත් නොකර එතනින්ම කතාව නවත්තන. ඉතින් මං හිතන්නේ ඒකෙන් අපි ඔබට ගිහිල්ලා මේ IMF එකේ යම්කිසි වැරද්දක් තියෙනවා නම් ඒක හදාගෙන, මොකද අපිට මේ IMF කියන්නේ මේ එක ආයතනයක් නෙමෙයි. IMF එක ඇතුලේ මේ ලෝකයේ රටවල් 8ක් හැරුණු කොටගෙන අනිත් රටවල් සියලු දේම IMF එක ඇතුලේ ඒගොල්ලන් සමාජික. මේ ලංකාවත් IMF එකේ සමාජික. ඒ වගේම මේ IMF වැඩසටහන කිරීම සඳහා අපිට ඉන්දියාව, ඒ වගේම ඇමරිකාව, ඒ වගේම පැරිස් ක්ලබ් ඇතුණු පාර්ශව ගණනාවක් ඒගොල්ලන් සහය දීලා තියෙනවා. ඉතින් ඒ හින්දා ප්‍රථමයෙන්ම අපි මේ මතවාදය IMF ඕනෙද එපාද කියන මතවාදයෙන් බැහැර වෙලා මේ IMF වැඩසටහන කොහොමද හරියට කරන්න කියලා අපි ඉස්සෙල්ලා මේ පාර්ලිමේන්තුවේ තීරණ ගන්න. ඒ වගේම IMF යනවයි කියන එකත් ලේසි නෑ, ගිහිල්ලා වැඩ කරනවයි කියන එකත් ලේසි නෑ. මොකද IMF යනවයි කියන්නේත් අපේ රටට ඒක ක්‍රියාත්මක කිරීමේදී විශාල අවදානමක් තියෙනවා. ප්‍රථමයෙන්ම තමයි IMF ගියයි කියලා අපිට එකපාරම අපිට ණය ගෙවන්න පුළුවන් කමක් නැහැ. IMF ගියයි කියලා ඒ ණය ගෙවන්න පුළුවන් වෙන විදියට අපේ ආර්ථිකය අපි වෙනස් කළා, ප්‍රතිසංස්කරණය කරලා අපි ඒක හදාගන්න ඕන. ඒ සඳහා රජයට වගකීමක් තියෙනවා වැඩපිළිලක් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ වැඩපිළිල මේ රටේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරලා ඒ තුලින් එන ආදායම් මාර්ග තුලින් අපේ රට නැවත ණය ගන්න පුළුවන් විතරක් නෙමෙයි ණය ගෙවන්න පුළුවන් රටක් හැටියට පරිවර්තනය කරන. ඒ වගේම මේ IMF ගිවිසුම ක්‍රියාත්මක කිරීමේදී රජයේ පාර්ශවය හොඳින් බලන්න ඕනේ අපේ සමාජය දිහා. මොකද මේ IMF වැඩසටහන මේ රටේ ජනතාවට දැනට තියනවට වඩා පීඩනයක් දීලා මේ IMF වැඩසටහන ක්‍රියාත්මක කරන්න ගියොත් මේ රටේ නැවතත් සමාජයේ කැළඹිල්ලක් සිද්ධ වෙනවා. ඒ සමාජයේ කැළඹිල්ලත් එක්ක මේ රටේ මිනිස්සු සදහටම මේ IMF වැඩසටහන විතරක් නෙමෙයි මේ රටට අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ ඒගොල්ලන් ප්‍රතික්ෂේප කරලා වෙනම අන්තවාදී බලවේගවල ගොදුරක් බවට පත්වෙන්න පුළුවන්. ඒ තුලින් ඡන්ද බලයෙන් හෝ වෙනත් බලයකින් මේ රටේ බලය ඒ අන්තවාදී බලවේග අල්ලගත්තොත් එහෙම මේ රටේ ආර්ථිකය විතරක් නෙමෙයි මේ රටේ සමාජය මුළුමනින්ම විනාශ වීමේ අවදානමක් අපි දකිනවායි කියලා මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ. ඒ වගේම අපි මතක් කරන්න ඕනේ අපි දැන් IMF 16 වතාවක් ගිහිල්ලා තියෙනවා. එතකොට පංගුවක් කට්ටිය හිතනවා ඒ 16 වතාව වගේම තමයි මේ 17 වතාවක් අපි මේ වෙලාවේ IMF යන්නේ කියලා. නමුත් මතක තියාගන්න අපි IMF 16 වතාවක් යනකොට අපේ රට බංකොලොත් වෙලා තිබුණේ නැහැ. මේ 17 වෙනි වතාව අපේ රට බංකොලොත්භාවයෙන් එක්ක තමයි අපි අද IMF ගිහිල්ලා තියෙන්නේ. එතකොට IMF එකෙන් විතරක් නෙමෙයි අපි මේ ගිවිසුමත් එක්ක වැඩ කරන්න ඕනේ. අපිට ණය දීපු ඒ පාර්ශවත් එක්ක අපි කතා බහ කරලා අපිට ගිවිසුමකට එළබෙන්න වෙනවා කොහොමද අපි ණය ආයමත් ගෙවන්නේ කියලා. කොච්චර ණය කපා හරිනවද කොහොමද ණය ගෙවන්නේ මොනවද අපිට දෙන සහන කියලා අපිට ඒව කතා කරලා ඒ වගේම ණය ගෙවන්න පුළුවන් වෙන විදියට අපේ ආර්ථිකය කොහොමද හසුරගන්නේ කියලා ඒ වැඩසටහන අපිට ක්‍රියාත්මක කරන්න වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම දැන් මේ කතා බහක් යනවා මේ දේශීය ණය ප්‍රතිව්‍යුහ කරන වැඩපිළිවෙල පිළිබඳ. මොකද ඉස්සෙල්ලා රජය කිව්වේ මේ රටේ දේශීය ණය වලට අත තියන්නේ නැහැ කිව්වා. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ නැහැ කිව්වා. දැන් කතාව වෙනස් වෙලා අපි මතක් කරන්න ඕනේ මේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම තුලින් මේ රටේ සේවක අර්ථසාධක අරමුදලට ETF එකට ඒ වගේම මේ රටේ බැංකු පද්ධතියට ඒ වගේම මේ රටේ කොටස් වෙළඳපොළට මොනවද වෙන හානිය කියලා මං හිතන්නේ රජය හරි තක්සේරුවක් තියාගන්න ඕනේ. ඒ වැඩසටහන ක්‍රියාත්මක කරනවා නම් මේක කොහොමද අපේ මේ බැංකු පද්ධති ඇතුළු මේ රටේ ජනතාවගේ මුදල් විනාශ නොකර මේක කරනවද නැද්ද කියලා හොඳින් තීරණ අරගෙන තමයි මේක ඉස්සරහට යන්න ඕනේ. මොකද අපි දැක්කා අද ජනාධිපතිතුමා ඇවිල්ලා කිව්වා කොටස් වෙළඳපොළට මේකට එකග වෙන්න බැන්නම් කොටස් වෙළඳපොළ අපි වහමු කියලා. නමුත් එහෙම කියනට වඩා අපි මේක ප්‍රායෝගිකව මේක අපි ඉස්සරහට යන්න ඕනේ. මොකද මේ රටේ ජනතාව අවුරුදු ගණනාවක් නෙමෙයි දශක ගණනාවක් ඒගොල්ලන්ගේ දුක් මහන්සියෙන් හම්බ කරලා මේ රට ගැන විශ්වාසයක් තියලා ඒ දාපු තැන්පතු විනාශ කරනවාද කියලා මේ රජයට එහෙම ඉතාම සැහැල්ලුවෙන් ඒ තීන්දුව తీරන ගන්න දෙන්න බෑ. ඒ සඳහා පාර්ලිමේන්තුව ඒ සඳහා ඒ ජනතාව වෙනුවෙන් පෙනී සිටිය යුතු බව මේ අවස්ථාවේදී අපි ප්‍රකාශ කරනවා. ඒ වගේම මේ IMF වැඩසටහන පිළිබඳව මේ විනිවිදභාවය පිළිබඳව විශාල ප්‍රශ්නයක් ආවා. මොකද අපි දැක්ක මේ IMF තාක්ෂණික ගිවිසුම මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ නැහැ. පුන පුනාම මේ පාර්ලිමේන්තුව තුළ අපි තර්ක කරේ ඇත්තටම මේ IMF තාක්ෂණික ගිවිසුම ඇතුලේ මොනවද තියෙනවද කියලා දන්නේ නැතුව. නමුත් දැන් වෙනකොට ඒකට මුළු ගිවිසුමම එළියට ඇවිල්ලා තියෙනවා. ඉතින් මං හිතන්නේ ඒ ගිවිසුම ක්‍රියාත්මක කිරීමේදීත් විනිවිදභාවයෙන් ඒ වගේම දේශපාලනයෙන් තොරව මේක ක්‍රියාත්මක කිරීම තුළින් මේ රටේ ජනතාවගේ විශ්වාසය අපිට ගොඩනගන්න පුළුවන්. අපි දැක්කා IMF ගිවිසුමේ තියෙනවා විශේෂයෙන්ම අපේ සමාජ ආරක්ෂණ වැඩසටහන. ඒ සමාජ ආරක්ෂණ වැඩසටහන ක්‍රියාත්මක කළ යුත්තේ මේ රටේ දුප්පත්ම මේ ආර්ථික අර්බුදයෙන් මිරිකලා ඉන්න ජනතාව බේරා ගැනීම සඳහා. ඒ ජනතාව සඳහා ඒ සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී ඒ සඳහා දේශපාලනය යොදවා ගන්නවා නම් ඒ ජනතාව තෝරා ගැනීමේදී ඒ නිලධාරීන් දේශපාලනය යම්කිසි හේතුන් උඩ ඒ ජනතාව තෝරා ගන්නවා නම් ඒ දේවල් බෙදන්න දේශපාලඥයෝ ගිහිල්ලා බෙදනවා නම් ඒ තුලින් මං හිතන්නේ මේ IMF වැඩසටහනේ සමාජික ආරක්ෂක ජාලය මං හිතන්නේ බිඳ වැටෙනවා. ඒක විශ්වාසයෙන් නැති වෙනවා. ඒක හරි පුද්ගලයන්ට යන්නේ නැහැ. ඒ හින්දා අපේ සමාජයේ නැවත කැළඹීමක් ඇති කරන්න පුළුවන් වෙන විදියට තල්ලු වෙන්න පුළුවන් කියලා අපි මේ අවස්ථාවේදී මතක් කරනවා. අනිත් එක තමයි මෙහි ප්‍රධාන සාධකයක් වෙනවා මේ මහ බැංකුව. මේ මහ බැංකුව මේ ආර්ථික අර්බුදයෙන් අපේ රට ගොඩගන්න සුවාදීනව සහ නිසි කලට නිසි වේලාවට ඒ වගේම හරි තීන්දුව తీරන ගන්න ඕනේ. අපි දැක්කා පෞගිය රජේ කාලේ
ජනාධිපති කෙනෙක් කාලයක් තියෙනවා.
රාජපක්ෂ කෙනෙක්, අගමැති කෙනෙක් වුණා රාජපක්ෂ කෙනෙක්, මුදල් ඇමති හිටියා රාජපක්ෂ කෙනෙක්, මහ බැංකුවට යවලා තිබුණා මෙතන උන්නු ඇමතිවරයෙක්ම. ඒ ඔක්කොම අල්ල එකතු වෙලා මහ බැංකුව නිසි කලට තීන්දුව తీරන ගන්න නැතුව අපේ රට බංකොලොත් වුණා. ඒ වගේම රුපියල පා කරන්න ගිහිල්ලා වැරදි විදියට රුපියල විනාශ වෙලා අපේ රටට තෙල් ගෑස් ඇතුළු අපිට බාණ්ඩ ගෙන්න බැරි වෙන විදියට මේ රට හිර වුණා. ඉතින් මං හිතන්නේ ඒ පිළිබඳව අවධානය යොමු කරලා මේ මහ බැංකුව නිසි ලෙස මේ රට ආරක්ෂා කරන වැඩපිළිවෙලක් ඉස්සරහට යන්න ඕනේ. අපි මතක් කරනවා මේ වෙනකොට මහ බැංකුවෙත් යම් යම් ප්‍රශ්න තියෙනවා. මොකද මහ බැංකුවේ ඇතුලේ තියෙනම මුදල් බණ්ඩලයක් දැන් රුපියල් ලක්ෂ 50යි මුදල් බණ්ඩලය අද මහ බැංකුවේ හොයාගන්න බැරි වෙලා. ඒකට තාම පරීක්ෂණ කරනවා. CCTV හයි කරලා තියෙනවා. ඒ නිලධාරීන්ව ප්‍රශ්න කරලා තියෙනවා. නමුත් ඒ වගේ ප්‍රශ්න තියෙන මහ බැංකුවක් තමයි අද මේ රටේ තියෙන්නේ. ඉතින් ඒ හින්දා මහ බැංකුවත් හරියට පාලනය කරලා හරියට මහ බැංකුවේ ඇතුලේ තියෙන මුදල් හරියට ආරක්ෂා කරන්න පුළුවන් වෙන විදියට මහ බැංකුව වෙනම ප්‍රතිසංස්කරණය කරන්න කියලා අපි මේ අවස්ථාවේදී මතක් කරනවා. ඒ වගේම තමයි අපි අවසාන වශයෙන් කියන්න ඕනේ මේ රටේ රාජ්‍ය ව්‍යාපාර. දැන් මේ රටේ රාජ්‍ය ව්‍යාපාර විකුණනවද නැද්ද කියලා විශාල තර්කයක් දැන් මේ පාර්ලිමේන්තුවේ ගොඩනගාගෙන එනවා. අපි මට අහන්න තියෙන්නේ ප්‍රශ්න දෙකයි. රාජ්‍ය ව්‍යාපාර එකක් තමයි එක ප්‍රශ්නය. විකුණන්නේ ඇයි? විකුණන්නේ ඇයි කියන ඒ එක එක රාජ්‍ය ව්‍යාපාර අපි හරියට බලලා විකුණනවා නම් ඇයි විකුණන්නේ ඇයි කියලා අපි තීන්දුව తీරන ගත යුතුයි. ඒ වගේම රාජ්‍ය ව්‍යාපාර විකුණන්නේ කාටද? මොකද අපේ රටේ ඉතිහාසය අපි දන්නවා මේ රාජ්‍ය ව්‍යාපාර විකුණන එක අපේ ජනතාවට තිත්ත වෙලා තියෙන්නේ. මොකද දේශපාලන හෙංචයන්ට මේ රාජ්‍ය
ව්‍යාපාර
ඉතින් ඒ හින්දා ඒ ප්‍රශ්න දෙක තුල මේ රාජ්‍ය ව්‍යාපාර වලට මොනවද කරන්නේ? අපි එකගයි ශ්‍රී ලංකන් එයාලයින්ස් වැනි ආයතන එදා 2008 දී මහින්ද රාජපක්ෂ එළෙව්වට පස්සේ දිගින් දිගටම පාඩුයි. ඒ පිළිබඳව අපි තීන්දුව తీරන ගන්න ඕනේ. නමුත් ටෙලිකොම් සහ අනිකුත් ආයතන වලට අපි විශේෂ අවධානය යොමු කරලා අපි මොනවද කරන්නේ කියලා විශේෂ අධ්‍යයනයකින් යුතුව අපි තීන්දුව తీරන ගන්න ඕනේ කියමින් මට අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙමි. මම අවසන් කරනවා.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ගරු SM චන්ද්‍රසේන ඇමතිතුමා, ඔබතුමාට මිනිත්තු 15ක් කාලයක්
තියෙනවා. මූලාසනයේ සිටින ගරු මන්ත්‍රීතුමියනි, විශේෂයෙන්ම IMF වැඩසටහන සම්බන්ධව කතා කරන්න අවස්ථාව ලැබීම පිළිබඳව මම සතුටු වෙනවා. මේ IMF කියපුවාම පහුගිය කාලෙදී හුඟක් දෙනෙක් බය වෙලා හිටියා. IMF නිසා මේ රට විනාශ වෙනවා, රට පාවා දෙනවා, මේ වගේ නොයෙක් දේවල් කිය කියා තමයි හිටියේ. නමුත් අපි දන්න මේ IMF ණය ටික ලබා ගන්න පුළුවන් උන වෙලාවෙඳන් රටේ ආර්ථිකේ හොඳ අතට හැරමින් පවතිනවායි කියන එක අපි අලුතෙන් කියන්න අවශ්‍ය නැහැ. අපි සංචාරකයෝ එන්න පටන් ගත්තා, ඩොලර් ටික එන්න පටන් ගත්තා. ඒ වගේම මේ වෙනකොට මේ විදේශගත වෙලා ඉන්න විදේශ වල ඒ පිරිස් වලින් ඒ අවශ්‍ය මුදල් ටික ඩොලර් ටික අපිට ලැබෙනවා. මෙව්වත් නවත්වන්න මේ පාර්ලිමේන්තුවේ ඉන්න අපේ සමහර අය නවත්වන්න කතා කරයි කියන එක ඉතාලම අපි කනගාටුවෙන් ප්‍රකාශ කරන්න ඕන. අර හුඟක් දෙනෙක් විපක්ෂයේ මුලින් කිව්වා IMF යන්න අවශ්‍ය නැහැ කියලා. ඊළඟට IMF ගිහිල්ලා මේක සාර්ථක වුණාට පස්සේ දැන් කියන සමහර අය කියනවා හොඳයි කියනවා සමහර අය නරකයි කියනවා. කෙසේ වෙතත් අපේ විපක්ෂ නායකතුමාත් කිව්වා මේකට සහයෝගය උදේ දෙනවයි කියලා. ඉතින් ඒක සතුටු කාරණයක් හැටියට අපි ස්තුතිවන්ත වෙනවා. කෙසේ හෝ අපේ රට IMF එක මතම යකෙන්නේ නැහැ කියන මතේ අපි ඉන්නවා. මොකද දැන් හුඟ සමහර අය කියනවා 16 වතාවක් ගියා දැන් 17 වෙනි වතාවත් අසාර්ථක වෙනවයි කියලා. හැබැයි 16 වතාවක් අසාර්ථක වෙන්න හේතු වුණේ හුඟක් දෙනෙක් අර සම්ප්‍රදායික ක්‍රමයටම මේක අනුගමනය කරා. කොයි ආණ්ඩුවත් තම ආණ්ඩුවකින්ම අපේ පැවති මේ 16 වතාවක් IMF එකට යනකොට ඒ ණය ගන්න යෙදිලා තියෙනවා. මේ ආණ්ඩු කරපු සියලු දෙනා මේ පාර්ලිමේන්තුවේ අදත් ඉන්න අය. ඉතින් මේකට හේතුව වුණේ IMF එකෙන් දෙන ගයිඩ්ලයින්ස් පාවිච්චි කරේ නැහැ හරියට. මාගයක් කියනකොට මේක කඩය වැටුණා. නමුත් මේ වෙනකොට අපි හොඳටම මේ පිළිබඳව අවබෝධයක් ලබාගෙන ඉන්නේ. මොකද අපි තෙල් ටික නැතුව පොළොමේ හිටියා, ගෑස් ටික නැතුව පොළොමේ හිටියා, විදුලිය නැතුව දවස් පැය 10-15 හිටියා. ඉතින් මේ වාගේ අර්බුදයකට ආර්ථික අර්බුදයට ඉතිහාසයක අවදාවත් මුහුණ දුන්නේ නැහැ. ඒ නිසා දේශපාලනඥයොත් මේකට මුහුණ දුන්නා, රටේ ජනතාවත් මුහුණ දුන්නා. ඒ නිසා මේ වෙනකොට හොඳටම පාඩම් ඉගෙනගෙන ඉන්නේ රටක් හැටියට අපි සියලු දෙනාම. ඒ නිසා මම හිතන්නේ මේ 17 වෙනි වතාවේ මේක සාර්ථක වෙන්නේ නැහැ. අපේ මන්දයක විපක්ෂ මන්ත්‍රීවරු කිව්වා ඉන්දියාව මේක හරියට කරලා ජයග්‍රහණය කරලා තියෙනවා. ඒ දියුණු වෙලා තියෙනවා. ඒකෙන් ප්‍රයෝජනය අරන් තියෙනවා කියලා. ඉතින් අපිටත් දරි ගමන් නැහැ. අපිත් ඒක කරන්න ඕන. සියලු දෙනා මේකතු වෙලා. මගින් මේක කඩා හලන්නේ නැතුව. ඒ වගේම දේශීය ආර්ථිකේ. මොකද අපි කුසලාර්මික ආර්ථිකයක් තියෙන රටක්. අනිවාර්යයෙන්ම මේ ණය මතම යැපෙන්න බෑ. IMF ගත්තා කියලා අපි සතුරු වෙන්නත් බෑ. ඉතින් අනිවාර්යයෙන්ම රටේ නිෂ්පාදනය අපි වැඩි කරන්න ඕන. කුසලාර්මික රටක් හැටියට අපේ සම්ප්‍රදායික වැවිලි කර්මාන්තේ, ඒ වගේම කුෂ කර්මාන්තේ, ඊළඟට අපි අපනයන කුෂ කර්මාන්තය දියුණු කරන්න ඕන. පහුගිය කාලේ අපිට යපුම් මට්ටමේවත් කුෂ කර්මේ නැතුව ගියා. ආල්තික පිට රටෙන් ගේන්න වුණා, බඩේරුම් ටික පිට රටෙන් ගේන්න වුණා, පළතුරු ටික පිට රටෙන් ගෙනාවා. ඉතින් මේ තත්ත්වය වෙනස් කරන ආර්ථික රාමුවක් අපි මේ වතාවේ රට තුළ හදන්න ඕනේ. කුසිකර්මාන්තය, වැලි කර්මාන්තය මුල් කරගත්ත රටේ දේශීය කර්මාන්තය මුල් කරගත්ත, ඒ වගේම රට අවශ්‍ය ආහාර ටික නිෂ්පාදනය කරන්න පුළුවන් ආර්ථිකයක් අපි අදා ගන්නවා. ඒ වගේම අපේ ආර්ථික කුසිකාර්මික භාණ්ඩ අපනයනය කරලා ආදායම් ලබා ගන්න කුසිකර්මාන්තයක් අපි අදා ගන්නවා. අද අපි කියන්නක් කනගාටුයි, බිත්තර ටික රටින් ගේන්නේ. රටක් හැටියට අපි ලැජ්ජා වෙන්න ඕනේ. මොකද ඉන්දියාවේ අද වැඩිම ජනගහනය ලෝකේ චීනටත් එහා ගියා. අද චීනටත් වැඩිය ජනගහනයක් ඉන්න ඉන්දියාවේ තමන්ට අවශ්‍ය බිත්තර ටික ප්‍රමාණය නිෂ්පාදනය කරලා ජනතාවට අද අපිටත් විකුණන්න පුළුවන් වෙලා තියෙනවා මේ පොඩි රටක අපිට. ඉතින් අපි මේ කර්මාන්ත තමයි දිනු කරන්න ඕනේ අනිවාර්යෙන්ම. අපි දන්නවා අපිට ලොකුම වැරදිච්ච තැන තමයි 1970 සිරිමා බණ්ඩාරනායක මැතිනිය. එතුමියා මේ දේශීය කර්මාන්ත නිෂ්පාදනය කරන්න මේ රටේ රාජ්‍ය නායකයෙක් හැටියට පළවෙනියම පෙනී හිටියේ එතුමිය. මට මතකයි අපි කුඩා කාලෙදී හාල් පොළු මිරිස් පොළු තිබ්බා කියලා නොයෙක් ආකාරයෙන් මේ රට සංවර්ධනය කරන්න පටන් ගන්නකොට, එදා ඉන්දිරා ගාන්ධි මැතිනිය හිටියා ඉන්දියාවේ නායිකාව හැටියට, අගමැතිවරිය හැටියට. ඒ පස් අවුරුදු සැලැස්ම එතුමිය පරන් ගත්තා. එතුමියගේ ආණ්ඩුව පැරදුනා. නමුත් ඉන්දියාව ඊළඟ ආපු ආණ්ඩුවත් ඒ සැලැස්ම දසවුරු සැලැස්ම එහෙමම කියලා ඉස්සරහට ගිහිල්ලා අද ඉන්දියාව ඉතාම ඉහළ මට්ටම දියුණු රටක් බවට පත් වෙලා තියෙනවා. අපේ උනේ 77 සිරිමා බණ්ඩාරනායක මැතිනිය පැරදුනා. ඊට පස්සේ විවෘත ආර්ථිකය ආවා. ඒකම දේශීය කර්මාන්ත ටික කඩා වැටුණා. ඇත්ත කතාව ඒකයි. ඊට පස්සේ මේ රටේ තිබුණා කර්මාන්ත, තිබුණා මේ රටේ සිමෙන්ති ටික අපි හැදුවේ, තුනීලෑලි කර්මාන්ත, යකඩ ටික, වාහන කර්මාන්ත ශාලාව, ඒවාගේ පරන්තන් කර්මාශාලාවක් තිබුණා. ඉතින් මේ අපේ රටට අවශ්‍ය සෙදී ඇඟලුම් කර්මාන්ත අපේ රටට අවශ්‍ය සාරි ටික සරන් ටික හදාගත්තා. ඊට පස්සේ සරම් වලට කිව්වා ලණ්ඩාරම සරම් මෙවවා කියලා. ඉතින් ඒ විදිහට ඒ කර්මාන්ත ටික සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගියා. සම්පූර්ණ කර්මාන්ත ටික. එතනින් එක ඒත් එක විෘතාර්ථයේ මම නරකම කියන්නේ හොඳ ලක්ෂණක් තිබුණා. නමුත් දේශීය කර්මාන්ත ආරක්ෂා කරන්න අපිට යන්න තිබුණා. ඒක අපි කරේ නැහැ. ඉතින් ඒ පාඩුව තමයි අද රටර වෙලා තියෙන්නේ. එදා ඉන්දියාවේ පස්වරු සලස්ම අරන් ගියා වගේ කොයි ආණ්ඩු ආවත් ඒ සලස්ම ඉදිරියට අරන් ගියාම අද අපිට මේ රටර මේ තත්ත්වේ උදා වෙන්නේ නැහැ. ඒකයි ඇත්ත කතාව. ඉතින් කෙසේ හෝ අපි දන්නවා අපිට ලොකු ජයග්‍රහණයක් ලැබෙමින් පවතින වෙලාවක්. මේ වෙලාවේ රටේ ආර්ථිකය හොඳ අතට හැරෙනවා කියන අපි ඒ පිළිබඳව අපේ ගරු ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ආර්ථික වශයෙන් වැඩිලා තිබුණා, දේශපාලනික වශයෙන් වැඩිලා තිබුණා, සමාජික වශයෙන් කඩා වැටලා තිබුණා රට. අද දේශපාලනික ස්ථාවරයක් තියෙනවා, අද සමාජික ස්ථාවරයක් තියෙනවා, අද ආර්ථික ස්ථාවරය හැදෙමින් පවතිනවා. සමාජික වශයෙන් කඩාවැටෙනවා කියන්නේ අපි දැක්කා අර අරගල කාල සීමාවේදී පොලිසිය නිලධාරියෙකුට පාරේ රාජකාරී කරන්න බැරුණා. එයා යුනිෆෝම් එකෙන් ඇදලා අපහාස කරන තත්ත්වයටපත් වුණා. යුද හමුදා නිලධාරියෙකුට කටයුතු කරන්න බැරුණා. ඒ අයට රාජකාරී කරන්න බැරුව ඒගොල්ලෝ නිකන් හැල්ලුවට ලක් කරන වැඩ තමයි ඒ වෙලාවේ කරේ. මම දේශපාලනික වශයෙන් කියන්නේ අද ස්ථාවරයක් ගොඩනැගිලා තියෙනවා. ඉතින් ඒ කාරණාත් එක අපි ඉස්සරහට මේ සියලුම දේවල් ප්‍රයෝජනෙට ඉස්සරහට යන එක තමයි තියෙන්නේ. මේක දැන් මේ වෙලාවේ යම්කිසි කෙනෙක් කඩාකප්පල් කරනවා නම් මේ යන ගමනට අකුල් හෙලනෝ නම් ඒක දේශපාලන වශයෙන් පක්ෂයකට රජයකට කරන හානියක් හැටියට නෙමෙයි රටටම කරන හානියක් රටේ ජනතාවට කරන හානියක් හැටියට තමයි අපි දකින්නේ. මොකද අපිට පුළුවන් වෙන්න ඕන මේ தත්ත්වේ දිගටම අරගෙන යන්න. අපි දන්නවා ඡන්දයක් වෙලාවේදී මේ ඡන්ද දිහාම බලාගෙන තව කාලයක් අපිට තියෙනවා. පාර්ලිමේන්තුවට කාලේ තියෙනවා අවුරුදු දෙකකටත් වැඩි කාලයක්. ඒ වගේම ජනාධිපති වරණයකට තව තියෙන ලබන අවුරුදු නොවැම්බර් වෙනකන්. ඉතින් අපිට ඒ ඡන්ද දිහා බලාගෙන වැඩ කරන්නේ නැතුව රටක් හැටියට වැඩ කරපුවාම ඒ වගේම රටේ ජනතාව ගැන හිතලා සියලු දෙනාම එකතු වෙලා වැඩ කරපුවාම ප්‍රතිපත්ති ඉදිරිපත් කරන්න පුළුවන් එක එක ප්‍රතිපත්ති ඡන්දයක් වෙලාවේදී. අපි දන්නවා හිරු නොබසින අධිරාජ්‍ය ගොඩනැගුවේ වින්සන්ට් චර්චිල් යුද්ධ කරලා දෙවන ලෝක මහයුද්ධයේදී. නමුත් ඊළඟ මැතිවරණයේදී එතුමා පරාජයටපත් වුණා. ඉතින් ඒ නිසා මේ ඔක්කොම මෙව වුණත් ජනතාවගේ සිතුම් පැතුම් ඒවා ජයග්‍රහණය කරන වෙලාවක ඒගොල්ලෝ කරයි. අපි එතෙන්ට යන්න කලබල වෙන්න අවශ්‍ය නැහැ. නිසා මම විශේෂයෙන්ම අපේ අමාත්‍යාංශ තියෙන හැම අමාත්‍යාංශකින්ම අපි දන්නවා දැන් පාඩු ලබන ආයතන වහන්න ඕනේ කියලා. ඉතින් පාඩු ලබන IMF කියන්න ඕනේ, පාඩු ලබන ආයතන වහන්න ඕනේ. පාඩු පිට අර යන්නේ. ඒ පාඩුව කවුද විඳින්නේ? පාඩු විඳින්න රටේ ජනතාව. කවුරුත් නෙමෙයි. බදු ගෙවන ජනතාව. එනිසා පාඩු ලබන ආයතන පෞද්ගලික අංශයට දීලා පෞද්ගලික අංශයෙන් ඒක හරියට කරනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. පෞද්ගලික අංශේ පාඩු කරනවා නම් පෞද්ගලික අංශයෙන් ආයරන් තව කෙනෙකුට දුන්නත් කමක් නැහැ. මොකද ඒක අනිවාර්යයෙන්ම රටට බරක් වෙන්න බෑ ඒ ආයතන. අපි දන්නවා මම එකින් කියන්න යන්නේ ඒ ආයතන රට ලොකු බරක්. ඒ වගේම අමාත්‍යාංශවල වාකියමකුත් තියෙනවා. හැම අමාත්‍යාංශයකම හැම ඇමතිවරයෙක්ම හැම කෙනෙක්ම ඒ රටේ නිෂ්පාදනය වැඩි කරන්න කටයුතු කරන්න ඕනේ. දැන් නැත්තම් නිකං අමාත්‍යාංශ මේ නඩත්තු කරලා වැඩක් වෙන්නේ නැහැ. හැම අමාත්‍යාංශයකම වගකීමක් තියෙන්න ඕනේ. හැම ඇමතිවරයෙක්ගේම වගකීමක් තියෙන්න ඕනේ. හැම අමාත්‍යාංශ ලේකම් කෙනෙක්ගේම වගකීමක් තියෙන්න ඕනේ. අදාළ නිලධාරීන්ගේ වගකීමක් තියෙන්න ඕනේ. ඒ හැම තමන්ගේ අමාත්‍යාංශය තුලින් ඒ රටේ නිෂ්පාදනය වැඩි කරන්න, ඒ රටේ ආර්ථිකය දියුණු කරන වැඩපිළිවෙලේ කොටස්කාරයෝ වෙන්න. ඉතින් මේ වගේ හොඳ මාර්ග උපදේශයක් අවශ්‍ය වෙනවා අපේ රටට. ඒක මම හිතන්නේ ගරු ජනාධිපතිතුමා හරියාකාරව කරනවයි කියන එක අද රටේ ජනතාව පිළි අරන් තියෙනවා. ඒ වගේම විදේශීය රටවල්වල තානාපතිවරු නායකයෝ ඒ හැම කෙනෙක්ම ආර්ථික විද්‍යාඥයෝ විශේෂඥයෝ අද වෙලිය අරන් තියෙනවා මේක හරියට කරනවායි කියලා. ඒ නිසා අපි සියලු දෙනාම එකතු වෙලා මේ රට ගොඩ දාන ගොඩ නගන වැඩ සටහනට අපි එකතු වෙමු. ඒකයි කෙරෙන්න ඕනේ. ඒ නිසා මම මීට වඩා දීර්ඝ වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. විශේෂම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මේ අපි පටන් ගත්ත වැඩසටහන අපි ඉස්සරහට අරයන්ඩ ඒ වගේම මේකේ කටයුතු තවත් ශක්තිමත් කරන්න සියලු දෙනාම එකතු මුතු වෙමුයි ප්‍රකාශ කරමින් මේ අවස්ථාව ලබා දීම පිළිබඳව ප්‍රතිමිනට ස්තුතිවන්ත වෙමි. මගේ වචන ස්වල්පය අවසන් කරන බොහොම ස්තුතියි.
ස්තුතියි.